දුරුතු පොහොදා ධර්මානු ශාසනාව අද දුරුතු පොහොදා ධර්මානු ශාසනාව පවත්වන්නේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, අපි ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියံපි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං
ආමබන්තේ.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
විසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං අප්පමාදේන සම්පාදේ තම්බං.
ආමබන්තේ සත්සත්
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආදිත්තෝ ලෝක සන්නිවාසෝති පස්සන්තානං භගවන්තානං බුද්ධානං සත්තේසු මහා කරුණා ඔක්කමති ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත්තු සම්යක් සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ సంతානේ පවට්නා වූ මහා කරුණා සමාපත්තියේ පිළිබඳව සංක්ෂිප්ත මාතෘකාව කුයි ධර්මදේශනයේ සඳහා ඉදිරිපත් කරනු ලද්දේ අද මේ දුරුතුපුර 15 පොහෝ දවස අපේ සරුවඥන් වහන්සේ ලෝතුරා බුදුබාට පත්වී මාස 8ක් පෙරි දුරුතුපුර 15 පොහෝ දවසේදී ශ්‍රී ලංකාවට වැඩම කරවා වදාළේ මහා කරුණාවෙන්. ඒ සරුවඥන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවා මහියංගනයෙහි ශ්‍රී ලංකා දීපවාසීව සිටි නානා ප්‍රදේශවාසී යක්ෂ සේනාවක් එකතු වී සිටි අවස්ථාවේදී ඔවුන් බුදු බලයෙන් බුද්ධ තේජසින් දමනය කොට ඒ ඇයට ශ්‍රී ලංකාවට වඩා සැපවත් ගිරිදිවෙනට යවුන් ලැබුවා. ඒ අතරත සුමන සමන් දෙව්රජානම් ප්‍රධාන දිවිරාජ මණ්ඩලයවිත් බණ ඇසුවා. සුමන සමන් දිවිරාජානෝ සෝවාන් ඵලයට පත් වුණ පූජනීය ජීවකේශ ධාතු මිටක් ලබාගෙන ඉන්ද්‍රනීලමය මාණික්කමය චෛත්‍යයන් වහන්සේ නමක් ගොඩනංවා තැන්පත් කරන්න යෙදුණ. අද දුරුතු පුර 15 පොහෝ දවසේදී අනේකවිධ උත්සව පවත්වනු ලබන මහියංගන චෛත්‍ය රාජන් වහන්සේ පිහිටා තිබෙන්නේ සුද්ධ භූමියෙහි. එම සරුවඥන් වහන්සේ එදින අහස වටා ශ්‍රී ලංකා වටා තෙවිතක් බුදුරැස් ධාරා විහිදුවා ශ්‍රී ලංකාවට ආශිර්වාද කරන්ට යෙදුනේ මහා කරුණාවෙන්. ඒ මේ සරුවඥන් වහන්සේගේ సంతානේ තුල පවට්නා වූ මහා කරුණාව මාතෘකා කොටගෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ධර්ම සේනාධිපති අග්‍රශ්‍රාවක සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් විග්‍රහය කරන ලද මහා කරුණා සමාපatti ඥානයෙහි පළමුවෙනි දහම් පදයයි මේ මාතෘකා කරන්න යෙදුනේ. එනිසා තුන් ලෝක ධාතුවට අසීමිත කරුණා ධාරා විහිදුවා වදාළ ඒ සරුවඥන් වහන්සේගේ අති උත්තරීතර වූ මහා කරුණා ගුණයට නමස්කාර කරමින් අපි මේ දහම් පදයට සාවධානව සවන් දෙමු. අද විශේෂයෙන් ශ්‍රී ලංකා අධිපවාසීන්ද පමණක් නෙමෙයි සමස්ත ලෝක සත්වයාටම අභිනව වර්ෂයක් උදා වූ අලුත මේ දුරුතුපර 15 පොහෝ දවසේ අහඬ ලැබෙන දහම් පදේ බැවින් මේ අවස්ථාව බොහෝම ගෞරවයෙන් සවන් දෙමු. අපේ සරුවඥන් වහන්සේගේ సంతානෙහි පවතිනවා දෙවියන් සහිත සමස්ත ලෝකේ කිසි කෙනෙකුට නොපිහිටෙන පසේ බුදුවරයන් වහන්සේලාට රහතන් වහන්සේලාටවත් නොපිහිටෙන විශේෂ ප්‍රඥා සම්භාර රාශියක්. එයින් හයක් තියෙනවා ෂට් අසාධාරණ ඥාන කියලා. එයින් හතරවෙනි එක තමයි මහා කරුණා සමාපatti ඥානය. සෑමදාම අලුයම සරුවඥන් වහන්සේ මේ මහා කරුණා සමාපත්තියට 12 කෝටි ලක්ෂ වාරයක් සමාදිනවා. එවගේම ඉන් අනතුරුව ගන්ධ කුටියේ සිට දසදහසක් වෙලේ කෙළවර දක්වා බුදු ඇසින් බලා වදාරනවා. එවගේම සන්ධ්‍යා විරේබස යන වේලාවේදී නැවතත් 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමාදිනවා. එයින් නැගී බුදු ඇස විහිදුවනුව දසදහසක්වලට. එදවස් සිදී මඟඵල නිවන් සුව ලබන්න සුදුසු අය ඒ බුදු ඇසට මැවී පෙනී යනවා. ඒ මහා කරුණාවුන් වහන්සේ පවත්වන ආකාර 89ක් බුද්ධ දේශනාවේ සඳහන්ව තියෙනවා. නමුත් මහා කරුණාව දවසකට මේ විදිහේ සූවිසි කෝටි ලක්ෂ වාරයක් පවත්වනු ලබනවා. ඉතින් මොනතරම් ආශ්චර්ය සංතානයක්ද සරුවඥන් වහන්සේගේ ඒ සාන්තිකර සංතානය. ඒ මහා කරුණා ගුණයට අපේ නමස්කාරය වේවා. මෙතන සඳහන් වෙන වැදගත් අර්ථයක්, ආදිත්තෝ ලෝකසන්නිවාසෝති පස්සන්තානං බුද්ධානං භගවන්තානං සත්‍යේසු මහා කරුණා ඔක්කමති. ලෝකසන්නිවාසෝ කියන්නේ ලෝක සත්‍යයට, සමස්ත ලෝක සත්‍යයට පොදු නමක්. ලෝක කියන්නේ ඇත්තට අවීචේ පටන් භවග්‍රේ දක්වා ඇති භූමිතල 31, එවාගේම උඩයට සරස අනන්ත සක්වලත් ඔක්කොම ලෝක ධාතු හැටේට හඳුන්වනවා. ඒ සීලම ලෝක ධාතුවල සැරිසරන්නේ මේ ස්කන්ධ පංචකයක් ඇති සත්ව ප්‍රජාවක්. ඒ මේ සත්ව ප්‍රජාව ගැන සරුවඥන් වහන්සේ දුටු ආකාරය මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා. ලෝකසන්නිවාසෝ, මේ ලෝක සත්වයා ආදිත්තෝ, ගිනිගෙන දැල් වෙනවා. ගිනිගෙන දැල් වෙනවා. මේ ගින්න නිවන්නට තමන් වහන්සේ වැනි සරුවඥන් වහන්සේලා හැර ලෝක කිසිම සාතුරුවරයෙක් නැති බව උන්වහන්සේ දකිමින් මහා කරුණා සම්මවතර සමාදිනවා. එවකයි මේ අදහස, ආදිත්තෝ ලෝක සන්නිවාසෝති. ලෝක සන්නිවාසයා, ලෝක සත්වයා ගිනිගෙන දැල්වෙනවා, ගිනිගෙන දැල්වෙනවා. මේ නිවන්නට සමතෙක් ලෝක කිසිවෙක් නැතැයි කියලා පස්සන්තානං නුවණින් දකින්නා වූ බුද්ධානං භගවන්තානං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාගේ සන්තානයෙහි මහා කරුණා ඔක්කොමති, මහා කරුණා සමවත සමාදිනවා. මේ ආචාර්ය සිද්ධිය. සැබවින්ම ලෝක සත්වයා ගැන සරුවඥන් වහන්සේ විවිධාකාරයෙන් නුවණින් දකිනවා. එයින් එකක් තමයි මේ ලෝක සත්වයා ගිනිගෙන දැවෙනවා කියේ. මොකක්ද මේ ගිනිගෙන දැවෙනවා කියන්නේ? කවුරුත් හිතන්නේ මොකක්ද මේ ලෝක සත්වයාගේ දැල්වෙන ගින්න කියන එකනේ. ඇත්තෙන්ම ලෝක සත්වයා මහා ගින්නකින් දැල්වෙනවා. ඒවා කියනවා නම් වශයෙන් 11ක්. එයින් 3ක්ම කෙලෙස් ගිනි, 8ක්ම දුක් ගිනි. කෙලෙස් ගිනි හැටියට හඳුන්වනවා රාග ගින්න, දෝෂ ගින්න, මෝහ ගින්න. දුක් ගිනි හැටියට හඳුන්වනවා ජාත ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස ගින්න, උපායාස ගින්න. මේවා ගින්න නමින් හඳුන්වන්නේ සරුවඥන් වහන්සේ නිකන් නෙමෙයි. ගින්නක් කියන්නේ අසු වෙන දේ දවාලන තේජසක්. මොනතරම් දර දැම්මත් ඔක්කොම ඒක අලු කරලා දානවා. ඒ විදිහට අහු වෙන සියල්ල දවාලන අලු කරන සුළු ස්වභාවයට මෙතන ගින්න කියලා අපි කියනවා. ඒ වගේ මේ ස්කන්ධ පංචකයේ මේ මහා ගිනි 11කින් නිතරම දැවෙනවා. ඒ දැවීමේ නිමාවක් නැවතත් මේ ස්කන්ධ සන්තතය ඔය දැවීමෙන් පෙළීමෙන් යුතුව පරම්පරා වශයෙන් පවතිනවා. පටිච්ච සමුප්පාදයේ සඳහන් වන හේතු ප්‍රත්‍ය සම්බන්ධතාව උඩ. එනිසා සරුවඥන් වහන්සේ මහා කරුණාවෙන් හිතනවා මේ විදිහේ 11 මහා දුක්ගින්නකින් දැවෙන මේ ලෝක සත්‍යවා නිවාලන්නට තමන් වහන්සේ සොයාගන්නා ලද සතර මඟ ඵල නිවන කියන මේ නවලෝතුරා ධර්මයේ හැර වෙන සිසිලක් ඇත්තේ නැ කෙනෙකුන් වාසය දැනගෙනයි ඒ විදියට මහා කරුණා සමවතර සමාදින්නේ. මෙතන කරුණාව කියන තේරුම අපි සලකා බලමු. පරදුක්කේ සති සාධූනං හදේ කම්පනං කරෝතීති කරුණා. අනුන්ගේ දුකක් ඇති තැන සත්පුරුෂ උතුමන්ගේ හද සන්තානය කරුණාවෙන් තෙත් වෙන බව, කරුණාවෙන් මුරුදු වෙන බව, උණු වෙන බව, ඉස්සර කියන වෙඬරු පිටක් මෙන් උණු වුණා කියලා. ඒ කියන්නේ වෙඬරු පිට මේ ගිතෙල් හදා ගන්න තියෙන වෙඬරු පිට යන්තම් රස්නේ දැයනකොටම ඒක උණු වෙනවා. ඒ වාගේ හද සන්තාන මුරුදු භාවයට පමුණුවන අනුකම්පා සහගත බවට පමුණුන ස්වභාවයට කියනවා කරුණාව කියලා. එවාගේම දුක්ඛිතේසු පසාරියති කරුණා. දුකක් ඇති අය දකිනකොට ඔහු කෙරෙහි බලවත් කරුණා බැල්මෙන් බලනවා. එවාගේම හිත පතුරුවනවා, අනේ මේ දුකින් අත මිදේවා කියලා හිතෙනවා. ඒකත් එහි කරුණාව කියලා හඳුන්වනවා. ඊට අරමුණු වෙන්නේ දුකටපත් වූ සත්වයන්. එවාගේම මේ ස්වභාවයේ එහි එයින් කෙනෙක් කෙරෙන කෘත්‍ය සම්පත්තියේ හැටියට හඳුන්වන්නේ අනුන්ගේ දුක නිවාලන ස්වභාවය. එවාගේම දුක්ඛිත සත්‍යයන් තමයි අරමුණ. එතකොට මේ කියන්නේ කරුණාව බුදුරජාණන් වහන්සේට තියෙන ලෝවැසි කිසිම කෙනෙකුට නොපෙහෙන කරුණාවක්. ලෝවැසි සත්‍යෝ හිතන්නේ ඉසරදේ තියෙන කෙනෙක්, බඩේ අමාරුවක් තියෙන කෙනෙක්, අත්පා සිඳුනු බිඳුනු කෙනෙක්, එවාගෙම අනතුරකට පත් වූ කෙනෙක් දුටුවියට කරුණාව හිතෙනවා නැනවත් අය. නමුත් එපමණක් නෙමේ සරුවඥන් වහන්සේ හිතන්නේ දෙව්ලොව එන්න දෙවියන්, බඹලොව එන්න බ්‍රහ්මයන් පවා මේ දුකින් පෙළෙනවා නේද? ඒ මොනවාද දුක? මේ කියන්නේ කොළොස් මහා ගින්නෙන් දැවෙන දුක. මේකෙන් නිවාලන්නට ඕනේ. මේකෙන් නිවා දැම්මොත් තමයි ඒ ඇත්තෝ සදාකාලික සැනසීමේ සැනසෙන්නේ කියන එකයි උන්වහන්සේ දකින කරුණාව. සමහරට පස්පව් කරමින්, දසාකුසල් කරමින් රජසැප විඳින ඇත්තෝ දකිනවා. ඒ වෙලාවෙත් උන්වහන්සේ මහා කරුණාවෙන් බලනවා, අනේ මේ තැනැත්තා මේ සැපක් විඳිනවා කියලා හිතුවාට හුස්ම ටික නිරුද්ධ වෙච්ච ගමන් මේ තැනැත්තා නරකාදී අපායට යනවා නේද? අනේ මේ තැනැත්තා ඒ දුකෙන් අතිමිදීමට අවස්ථා සැලසේවා කියලා අනුකම්පා කරනවා. මෙන්න මේ වාගේ සරුවඥන් වහන්සේගේ හදසන්තානේ පවට්නා වූ ලෝක සත්‍යය හැම පිටින්ම මෙකොළොස් මහා ගින්නකින්, කාටවත් නොතේරෙන ගින්නකින් දැවි දැවි ඉන්නා මේ සත්වයන් ගොඩලන්නට ඕනි කියන මහා කරුණාවයි උන්වහන්සේ දිනපතා පවත්වනු ලබන්නේ 24 කෝටි ලක්ෂ වාරයක්. ඒ මේ සරුවඥන් වහන්සේගේ මහා කරුණාවේ ප්‍රධාන අරමුණ අවිහිංසාව. මේ අවිහිංසාව කියන උසස් ගුණය ලෝකයට අත්‍යවශ්‍යයි. සරුවඥන් වහන්සේම දේශනා කළ තියෙනවා, උඩ යට සරස දස දිසාවේම ඇවිදලා බැලුවොත් තමාගේ ජීවිතයට වඩා ප්‍රියමනාප පුජ්‍යලේ ප්‍රියමනාප වස්තුවක් තුන් ලෝකයේ කොහෙවත්ම නැහැ. උඩ යට සරස දස දිසාවේම නුවණින් හැසිර ඇවිදලා බැලුවොත් තමාගේ ජීවිතයට වඩා ප්‍රිය වස්තුවක් තමන්ට නැහැ. මේ තමා ගැන, මේ තමා වගේම ලෝවැසි සීලෝම ලොකු කුඩා සත්වයෝ තම තමාගේ ජීවිතයට ප්‍රියමනාපයි. එනිසා තමාට හිතසුව කැමතිනම්, තමාට ලොවි ලෝතුනා සුව ලැබුණු කැමතිනම් මේ ප්‍රියමනාප ජීවිත ගත කරන ලොකු කුඩා කිසිම සත්වයෙකුට හිංසා නොකරේවා කියලා සරුවඥන් වහන්සේ අනුශාසනා කළා තියෙනවා. ඒ මක්නිසාද බුදුරජාණන් වහන්සේ නිරතුරුවම සලකා බලන්නේ තමන් උපමා කොට ගැනීමටයි. තමා උපමා කොට බැලුවොත් දැන් තමන්ට තම කිසි කෙනෙක් බනිනවාට කැමති නැහැ, ගහනවාට කැමති නැහැ, අනතුරක් කරනවාට කැමති නැහැ, පාඩුවක් කරනවාට කැමති නැහැ. තමන් ඒ විදිහේ හිංසා පීඩාකාරී තත්ත්වයට අකමැති නම් ලෝවැසි කිසිම සත්‍යයක් තම තමාටත් හිංසා පීඩා වෙනවාට කැමති වෙන්නේ නැහැ. ඒක නිසා තමන් උපමා කරගෙන ලෝවැසි සීලු සත්‍යයන් වෙත කරුණාව පැවැත්වීම යුතුයි කියන එකයි ඒ සරුවඥන් වහන්සේ අපට අනුශාසනා කරලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ කරුණාව නැති නිසා තමයි, තමා ගැන තමන් හරියට තේරුම් නොගත්ත නිසා තමයි බොහෝසෙන් හිංසාකාරී දේවල් ලෝකේ පහළවන්නේ සිදුවෙන්නේ. පසුගිය කාලෙක මේ ශ්‍රී ලංකාවේ එක මව්පිය දෙපළකට දරු තුන්පළක් හිටියා. එයින් වැඩිමල් පුතා සසුන්ගත වී බුදුසසුනේ රහත් වුණා. රහතන් වහන්සේ නමක් උන්වහන්සේ සසර දුකින් මිදී නිවනට පත් වුණා. තව තමන්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා, නංගි කෙනෙක් ඉන්නවා, මව්පියෝ දෙන්න අයින්නවා. මේ හතර දෙනාම පිනක් දහමක් ගැන හිතුවේ නැහැ. තමන්ගේ ජීවිතය ගැන පමණක් හිතමින්, කියන්නේ ජීවත් වීමේම ප්‍රශ්නයේ උඩ ගොවිතැන් කරමින් බොහෝ දුකසේ ජීවත් වුණා. ඒ අතර වතු පිටේ මහාරහාරා ගොවිතැන් කිරීමේ යෙදුණු පිනක් දහමක් නොකළ සීලයක් නොරැක්ක පියතුමා මැරිලා ගිහින් ඒ වත් ඇසුරුකටගෙන ගොවි පොළොන් ඇසුරු කොටගෙන ඌරෙක් වුණා. ඒ මවතුමියත් ගෙදර තමන්ගේ වැඩ කරන හිටියා මිසක් කිසිම සීලයක් ගුණයක් පිරුවේ නැහැ. ඒ ගෙදරටම ආසාවෙන් මැරිලාගෙන් ගැරෙන දිනක් වුණා. ඒ වගේ මේ නැගෙනිය කිසිම පිනක් දහමක් කෙරුවේ නැහැ. ගත සරසමින් ගෙදරට වෙලා හිටියා. ඒ තැනත්තාත් අකාලේ මරණයට පත් වෙලා ගෙමැඬියක් වුණා. ඔය ගෙමැඬියාව අහෝනා ගැරෙන දිනට ගිලගත්තා. ගැරෙන දින අහෝනා ඌරාට, ඌරා ගැරෙන දින ගිලගත්තා. ඉතින් මේ ඌරාගෙන් මේ වත්ත පිටියේට හානිසාර ගෙදරින් එකම මාල්ලි මොකද කෙරේ? ඌරා මරාගත්ත කොහොම හරි. මරාගෙන ගෙමිදුලට ගෙනල්ලා හිතුවා දාපේ ස්වාමින් වහන්සේ වැඩියොත් මසුත් එක්ක දාන දෙන්න පුළුවන් කියලා. රහතන් වහන්සේ උතෙන්න වැඩි අදිවැසින් දැකලා. එයිලා මල්ලිට කිව්වා මල්ලි මේ සතාගේ ඇඟ බඩ වෙන් කරන්න. ඇත්තට කපා බැලුවා මෙන්න ගැරඬියක් ඉන්නවා. ඒකත් වෙන් කරන්න මෙන්න ගෙමැඬියක් ඉන්නවා. මල්ලිගෙන් එහා මල්ලි දන්නවද මේ කාගේ කාගා කවුද කියලා? අනේ මන් දන්නේ. අනේ මල්ලි මේ ඌරා කිව්වේ අපේ පියා. මේ ගැරඬි දෙන වෙලාව හිටිය අපේ අම්මා. මේ ගෙමැඬියා වෙලාව හිටිය අපේ නංගි. දැන් මේ මල්ලි හදන්නේ අපේ තාත්තගේ මස් ටිකක් හදාගන්න නේද කෑමට කියනකොට මේ මල්ලියට මුළු ලෝකෙම එපා වුණා. සම්පූර්ණයෙන් ඒ ඔක්කොම වලදාලා ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා සසරට බය වෙලා මේ විදිහ නේද සංසාරෙ මෙච්චර හොඳ මිනිස්සෝ වෙලා ඉඳලා තිරිසනුන් වුණා නේද කියලා අන්තිමේදී එතුමත් පැවිදි වෙලා හොඳින් සීලය කළා. සසර දුකින් මිදී සතර මඟ ඵල පිළිවෙලින් අමා මහ නිවන අවබෝධ කරගත්තා. මේ වගේ රහතන් වහන්සේ නමක් හරියට පෙරවිසුආත්ම දක්නා නුවණින් කටයුතු කියා දෙන්න සමර්ථ නම් අද වුණත් මේ බොහෝ දෙනෙක් ප්‍රාණඝාතාදී අකුසලෙන් වළකින්නේ නැති. ඔය වගේ සිදුවීම් කොච්චර සිදු වෙනවද? එනිසා අපි නිතරම සලකා ගන්නට ඕනේ. අපි ඉදිරියෙන් ඉන්න මිනිස්යන් විතරක් නෙමෙයි, මේ කුරු කුහුඹුවන් මැසි මඳුරුවන් පවා පෙර ජාති වල අපේ අනන්ත වාරවල නෑයෝ. අපේ දෙමව්පිය, අපේ සහෝදර සහෝදරියෝ යටත් පිරිසෙන් මේ මඳුරුව බොහෝසෙන් මිනිස්යන් දිහිරියර කරනවා. ඒ මඳුරුවන් නසන්න බොහෝම වැඩ කරනවා, බෙහෙත් ගහනවා. නමුත් ඇත්ත වශයෙන් අපිත් ඔය වගේ අනන්ත වාරවල මඳුරුව වෙලා හිටියා. ඔය මඳුරුවත් අනන්ත වාර මිනිස්යන් වෙලා හිටියා. අනන්ත වාරවල සක්දෙව් රජ වෙලා, සක්විති රජ වෙලා බඹලොවත් හිටියා. සංසාර දෝෂයට මේ මඳුරුව වෙනවා, නොයෙක් තරාතිරමට පත් වෙනවා. මේක තමයි සසර ස්වභාවය. එනිසා තමාට හිතසුව කැමති හැම දෙනා විසින් කළ යුතු වන්නේ ඇහැට පේන නොපෙනෙන කිසිම සත්වයකට හිංසාවක් නොවන හැටියට මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට නමස්කාර කරමින් සත්ව හිංසාවෙන් වැළකීමයි. පින්නතුනි, එක කුඩා සතෙකු ඝාතනය කිරීමෙන් මුළු ලෝකෙටම අකුසලයේ බෙදී යනවා. ඒ කොහොමද බලන්න, අපේ ලංකාවේ වැඩි හිටියා නේද කල්යාණිතිස්ස රහතන් වහන්සේ. කැලණිතිස්ස රජුරුවන්ගේ කාලේ කැලණිතිස්ස රජුරුවන්ටත් එතුමාගේ සහෝදරයාටත් අකුරු ගැන්වුවත් මේ රහතන් වහන්සේ. ඒ රජතුමා තමන්ගේ ඒ ආචාර්යයන් වහන්සේ වෙන කැලණිතිස්ස කල්යාණිතිස්ස රහතන් වහන්සේට හැමදාම ගෙදර දානට ආරාධනා කළා. ඔය අතරතුර පුදුම දෙයක් වුණා. ඒ රජතුමාගේම සහෝදරයා රජ බිසව සමග අයුතු සම්බන්ධයක් ඇති වෙලා ඒක රජතුමාට දැනගන්න ලැබුණන් පස්සේ වහාම මේ සහෝදරයා රටින් එහා මෙහා සංගවිය ගියා. ඒ අතරත ඔහු ලිපියක් ලෑස්ති කරලා චරපුරුෂයෙකු පැවිදි කරවලා මේ රහතන් වහන්සේගේ පිටුපසින් ඒ රජවාසයට යන්න සැලැස්සුවා සාමාන්‍ය භික්ෂුවක් හැටියට. රජතුමා හිතුවා මේ රහතන් වහන්සේ දන් අඳුරන ස්වාමින් වහන්සේ නමක් වෙන්න ඇති කියලා. රහතන් වහන්සේ හිතුවා රජතුමා දන් අඳුරන උළුපග භික්ෂුවක් වෙන්න ඇති කියලා කතා නැතුව දානෙට වැඩියා. දානවන්දලා ආපහු පිටත් වෙනකොට රජතුමා රජ මෙහෙසියයි දෙන්න පසු ගමන් ගියා ටික දුරක් මාලිගාවෙන් බැහැලා. ඊළඟට ආපසු සමුගෙන රජතුමා රජවාසල පැත්තට හැරිලා එනකොට අර චරපුරුෂ චීවර ධාරියා අර ලියුම වීසි කරා බිසවට අහුලගන්නේ. ඕක රජුරුවන්ට ඇහිලා වහා මේ කතට අරගෙන බැලුවා මේ රහතන් වහන්සේගේ අකුරු. රහතන් වහන්සේගෙන් රජුරුවෝ තමන්ගේ සහෝදරය ඉගෙන ගත්තේ. එනිසා ඒ සහෝදරතුමාගේ අකුරු රහතන් වහන්සේගේ අකුරු හා සමානයි. රජතුමා අස්ථාන කෝපයක් ගත්ත රහතන් වහන්සේගෙන මේ විදිහේ අයුතු ලිපියක් මේ භික්ෂූන් වහන්සේ මෙහෙම යෙදුව නේද කියලා අර චරපුරුෂයා යන්න ගියා අල්ලගන්න බැරි වුණ. අනේ මේ රහතන් වහන්සේ අල්ලගෙන තෙල් කටාරමේ දාලා පිරිනිවන් පෑවිවා. මොනතරම් පුදුම පාපයක්ද රජුරුවන් සිද්ධ කරගත්තේ. දෙවියොත් කෝප වෙලා මහා සාගරේ ගැලුවා ශ්‍රී ලංකාවට. කොච්චරද ගව් හතක් දොරට පටුනුගම් සිය ගානක් විනාශ කළා. එවෙලාවේ නේද පින්නතුනි අර දේවී කියන රාජකුමාරිකාව මේ රට ජාතිය වෙනුවෙන් මුහුදට බිලි වෙන්න මුහුදට පත්ුණේ රුවකින්. ඉතින් ඒ රහතන් වහන්සේ ඇයි මේ තෙල් කටාරේ මේ පිරිනුවම් පාන තරම අකුසලයකට මූණ පෑවේ? පින්නතුනි තාම සුවල්ප අකුසලයක්. බලන්න මේ අකුසලයේ බෙදී යන හැටිනේ. ඈත අතීතයේ කාලේ කුණුහන්සේ බොහෝ කුසල් පාරමී පුරාගෙන යන අතරත ගොපලු ළමයෙක් වෙලා ගොපලු දරුවෙක් හැටියට ජීවත් වුණා. ඒ අතරත ගවගාලේ කිරි දොවලා ඒ කිරි උණු කරන වෙලාවේ උණු කරන්න ඉස්සෙල්ලා කිරි හට්ටියට මැස්සෙක් වැටුණා. මේ මැස්සා ගොඩ දාන්න තිබුණා. මේ මැස්සා ගොඩ දාන්න නැතුව මොකද කියලා මැරිච්චාවි කියලා කිරි උණු කෙරුවා. ඉතින් මැස්සා කිරිත් එක්ක තැම්බෙලා මැරුණා. මේ අකුසලයේ පුංචි නේද? නමුත් පුංචි අකුසලයේ මොනතරම් භයානකද? ඒ ගොපලු ළමයා ඒ කාලේ ඒ පාපෙන් අවීචයේ උපන්නා. අවුරුදු කෝටි ගානක් දුක් විඳලා විඳලා තමයි නැවත නැවත ආවේ සුගතියකට. පෙර ගොඩාක් පින් තිබිච්ච නිසා කුසල් තිබුණා. උන්වහන්සේ බොහෝ කුසල් කරපු කෙනෙක්. මේ සුවල්පත් වැරද්දක් උනේ. නමුත් මිනිස්සෙක් වශයෙන් ඊට පෙර වාර 499 වාරයක් තෙල් කටාරමේ මරුන් කඳ ලැබුණා. එතකොට තෙල් කටාරමේ මරා දැම්මේ කවුද? මිනිස්යෝනේ. මිනිස්යන් විසින් මේ මරණය සිද්ධ කොන් ලැබුවේ. ඒ සියල්ලන් එතකොට මනුෂ්‍ය ඝාතන අකුසලයේ නේද? මැස්සා මැරීමේ අකුසලයේ උන්වහන්සේ වින්ද. නමුත් උන්වහන්සේ නිසා මොනතරම් පිරිසක් අකුසල රැස් කරගත්තද? ඒගොල්ලොන් සසර කොච්චර විපාක ලැබෙයිද? ඔය වගේම මේ අන්තිමට 500 වෙනි ආත්මෙත් ඒ විපාක වින්දේ රහත් වෙලා. ඒ රජතුමාට ඒ රාජපුරුෂයන්ට පංචානන්තාරියේ කර්මෙන් එකක් නේද අරහන්ත ඝාතනේ? ඒගොල්ලෝ කොච්චර කලක් දුක් විඳීද? ඒගොල්ලෝ නැවත මනුෂ්‍ය ලෝකයට මොනතරම් අකුසල විපාක විඳීද? මේ තරම් බැලුවා මුළු ලෝකයටම පුංචි අකුසලයේ පවා බෙදී යනවා භයානකයි. එනිසා තාම කුඩා සතෙකුට උනත් දන දන හිංසාන වෙන හැටියට පැවතුනොත් අපට මේ සංසාරේ කෙටි කරගන්නවා පමණක් නෙමෙයි මුළු ලෝකේම ආශිර්වාදයක් අපට ලබා ගන්න පුළුවන් වෙනවා. පින්නතුන් අහලා ඇති පුදුම සිද්ධියක්. ඒ කියන්නේ කිහිරි උලකින් ඔය වගේම ගොපුරු ළමයේ කියලා කිහිරි උලකින් මැස්සෙකුට විද්දා. ඒ පාපේ නිසා අවීචී දුක් විඳලා ඇවිල්ලා ආත්භාව 499 වාරයක් කිහිරි උලේ උල තබා මරුන් ලැබුවා මිනිසෙකු වශයෙන්. මොනතරම් පුදුම පුංචි අකුසලයේ පවා විපාක දෙන්න ගියාම. ඒ වගේම 500 වෙනි ආත්මයේදී සවැත් නුවරේ ඉපදී සාරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය උතුමෙක් බවට පත් වන මේ රජගහ නුවර. මේ රජගහ නුවර මෙතුමා හොඳ උසස් වංශික බ්‍රාහ්මණ මානවකයෙක් වෙヒටියා. බොහොම ලස්සන ශරීරේ නම උත්තර කියලා. ඔය අතර වස්සකාර කියන මගධ මහාමාත්‍යාගේ දියණිය සරම්පාවා දෙන්නින් අතර ඒක ප්‍රතික්ෂේප කළයි මහණ උනේ. මහණ වෙච්ච අලුතම සාරියුත් මහ රහතන් වහන්සේට උදරාබාධයක් හැදිලා හැන්දාවක පසුදා උදේම ඊට මේ ගිතිල් පින්දපාත කරගෙන එන්න මේ සාමණේර උත්තර සාමණේරයන් වහන්සේ පාත්‍රයේ තරගෙන හිමිඳිරි පාන්දර පිටත් වුණා. ওই පිටත් යන අතර වේළුවනාරාමයෙන් පිටත් වෙලා පොකුණක් ළඟ මේ පාත්‍රයේ තියලා මූණ සෝදන්න පොකුණට බැස්සා. ඒ අතර ගියක් කඩාපු හොරු රංචුවක් පස්සේ රාජපුරුෂයන් දූගෙන එනකොට ඒක හොරෙක්. රන් රිදී භාණ්ඩ ගොඩාක් පොදි බැඳගෙන ඇවිල්ලා ඒවා මේ පාත්‍රයට දාලා දිව්වා. ඕ ජීවිතේ බේරගන්න. ඉතින් අර පස්සෙන් ආපු රාජපුරුෂයෝ මේ පාත්‍රයේ පොදියක් තියෙනවද කියලා බැලුවා මේ ගෙදර බඩු. පස්සේ මේ කුඩා සාමණේරයන් වහන්සේ අල්ලගත්තා. කුඩා කිවට දැන් අවුරුදු 20ක තරම් හොඳ පෙනුම ඇති බොහෝම වාසනාවන්ත රූපයක් ඇති ස්වාමීන් වහන්සේ. අල්ලගෙන ඉඟ වස්සකාන මගධ මහාමාත්‍යාට බාර දුන්නා. මෙන්න මේ ගේ බෙඳපු එක්තරා හොරෙක් කියලා. වස්සකාර බ්‍රාහ්මණයා දැන් අමනාපෙන් හිටියේ තමන්ගේ දියණිය සරණ පාවා නොගත්ත නිසා. ඒක නිසා කෙලීම කිසියම් වගවිභාගයක් නැතුව කිහිරිවලේ තබන්න නියම කළා. අනේ ඉතින් කිහිරිවලේ ඉන්දෝප මේ කුඩා ස්වාමීන් වහන්සේ පමා නිසා සාරියුත් මහ රහතන් වහන්සේ දිවසින් සොයා බැලුවා මෙන්න විපතක්. පස්සේ බුදුරජාණන් වහන්සේට දැනුම් දීලා විශාල සංඝ පිරිසක් එක්ක වැඩියා ඒ සොහනට සොම්බිමට. එවෙලාවේ සාරුවඥන් වහන්සේ උත්තර සාමණේරයන් වහන්සේගේ ඉස්සරට අත තියලා බොහෝම කරුණාවෙන් කතා කළා. උත්තර දුක් වෙන්න එපා. මේක මේ වස්සකාර මගද මහාමාත්‍යගේ වරදක් නෙමෙයි, රාජපුරුෂයන්ගේ වරදක් නෙමෙයි. මේක තමන් සසරදී කරගත්ත මෙන්න මේ විදිහ අකුසලයක විපාකයක්. ඒ කියන්නේ මැස්සෙකු කිහිරිවලකින් විද්දා විදලා මැරුණා. එනිසා දැන් මේ 500 වෙනි වාරයයි ඔබ විපාකයට මුණ පෑවේ. හැබැයි මින් ඉදිරියට විපාක නැහැ, මෙන්න මේක මෙනෙහි කරන්න කියලා භාවනා අරමුණක් දුන්නා. උලපිටම රහත් වුණා. උන්වහන්සේ ඒ විපාක වාරයෙන් අවසන් වුණා පමණක් නෙමෙයි, මතු සසර විඳින්න තියෙන සිළු සංසාර දෝෂ වලින් අත මිදුණා. මේ බලන්න පුංචි අකුසලේ පවා බෙදී යන හැටි. ඒ නිසා අපි හැම විටම අනුකම්පා කරන්න ඕනේ මේ කුඩා මැසි මඳුරුවන් වැනි සතුන්ගේ පවා. ඒ කියන්නේ මේ එළුවන්, බැටළුවන්, කුකුලන් ආදී නොයෙක් විදිහේ සත්ව ඝාතනය කිරීම නොදන්නා කමින් සිදුවෙන දෙයක්. පින්නතුන් අහලා ඇති කුසල් මහරජුරෝ මහා යාගයක් කරන්න ගියා දවසක්. ඒ කියන්නේ කුමාරයන් 100යි, කුමාරිකාවන් 100යි, දාසියන් 100යි, දාසීන් 100යි, ඔහොම කොම සත්වයන් කොට්ටාස අතුරෙන් 100 බැගින් අරගෙන විශාල යාගයක් කරන්න සූදාන් වුණා. මහා බයක් ඇති වෙලා. ඒ බයට අග්‍ර පුරෝහිතයා මොකද කරේ? මේ නැති කරදරයක් තමයි ඇති කරන්නයි මේ මහා යාගයක් යොදාගත්තේ. ඕක දැනගෙන මල්ලිකා දේවි රජුරවන්ට දොස් කිව්වා, මහා පරිමාණේ කෑම ගන්න පුළුවන් වුණාට මෙච්චර බුද්ධියක් නැද්ද? මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ළඟම විහාරේ වැඩ ඉන්නවා ජේතවනාරාමේ. ඇයි මේ පුරෝහිතයා කියන්නේ මේ මහා පෞරස් කරන්න යන්නේ වහාම යන් බුදුරජාණන් වහන්සේ දකින්න කියලා එක් කරගෙන ගියා. එක් කරගෙන ගිහිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ ඔක්කොම කාරණා පහදා දීලා ඒ පාපය අත මිදෙව්වා. ඊට පස්සේ සංඝ සභාවේ සාකච්ඡාවක් ඇති වුණා. මේ මල්ලිකා පුදුම විදිහේ බුද්ධිමත් වැඩක් මේ කෙරුවේ, රජතුමා මේසා විශාල පාපයකින් මුදවාගත්ත කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මල්ලිකාව අද විතරක් නෙමෙයි, මේට පෙර ඈතම කාලෙක පුදුම විදිහේ මේ වාගේ අභයදානියක් දීලා තියෙනවා. ඒ මොකද ඒ කාලේ මෙතුමිය රාජමහේසිකාවක්. ඒ කියන්නේ උග්ගසේන කියන රජතුමාගේ රාජමහේසිකාව. ඒ කාලේ රජවරු හිටියා 100ක්. ඒ 100 දෙනාගෙන් බාලම රාජකුමාරයා තමයි උග්ගසේන. එතුමාගේ බිරිඳවත් මේ බිසව තමයි ධම්මදින්නා කියලා මෙතුමිය ඒ කාලේ. ඔය අතරතුර බර්ණස් නුවර ප්‍රධාන රජතුමා තමන්ගේ ශක්තිය යොදවලා මුළු මහත් රාජධානී 100ම අත් කරගත්තා. ඔය අත් කරගත්තේ එක්තරා වෘක්ෂ දේවතාවෙකුට බාර වුණා. මට තරුණ වයසේ රාජ්‍ය ලැබුණොත් මම මුළු 100ක් රජවරුන්ගේ රජ බිසවරුන්ගේ ලේමස් වලින් බිලි පූජාවක් කරනවා කියලා. ඇත්ත වශයෙන් ඔහුගේ පින නිසායි, ඔහුගේ සූරභාවය නිසායි රාජ්‍ය 100ම අත්පත් කරගත්තා. ඔහු හිතුවා ඇත්තට මේ දේවතානුභාවයෙන් තමයි මට රාජ්‍ය ලැබුණේ, ඒ වගේ මේ මුළු ජම්බුද්දීපය අත්පත් කරගන්න පුළුවන් වුණේ කියලා. තමන්ගේ බලසේනාව යොදලා අර කොම රජවරුයි රජ බිසෝවරුයි අල්ලගෙන ආවා. හැබැයි මේ ධම්මදින්නා කියන ඒ මහේසිකාව එවකට ගර්භණී වෙ හිටියා. ඒ නිසා අනුකම්පා කළ එතුමිය ගෙනාවේ නැහැ. ඔය අතර ඇත්තට වෘක්ෂයේ අධිගෘහිත දේවතාවෙක් හිටියා. මේ දේවතාවා මහා කරුණාවෙන් හිතුවා, අනේ මේ මිනිසයා, මේ රජතුමා මගේ පිනකින් මගේ බලයකින් රජයට පත් වුණා නෙමෙයි, මේ තැනැත්තා මේසා විශාල අකුසලයක් කරන්න යනවා, මගේ විමානද්වාරය අපිරිසුදු වෙනවා, මේක වළක්වා ගන්න කාගේ හරි පිහිටක් ඕන නේද කියලා හැම දෙවි කෙනෙක් එක්කම ගිහින් සාකච්ඡා කළා. සතරවරන් දෙවියන් දෙ කිව්වා, ඒත් නෑ සද්දේව රජුරවන්වත් කිව්වා. එතුමා කිව්වා, මටත් ඕක නම් වළක්වන්න බෑ, වළක්වන්න පුළුවන් එකම එක්කෙනෙක් ඉන්නවා. ඒ කවුරු නෙමෙයි, අර උග්ගසේන රජුරවන්ගේ බිසව ගර්භණී වෙ ඉන්න ධම්මදින්න. එතුමියට පෙර ජාති පේනවා, එතුමියට පෙර කම බොහෝ ඈත පේනවා. එතුමියට පුළුවනි මේක වළක්වන්න, වහාම එතුමියත් ගෙන ගන්න කිව්වා. පස්සේ අර බර්ණස් රජුරවන්ද පෙනී හිටියා මේ අහසේ දේවතාවා. පෙනීඳලා කිව්වා, තමුන්නාසේ බොරුකාරේ, මේ ඔක්කොම ගේනවා කියලා එක්කෙනෙක් ගෙනාවේ නැනේ, ධම්මදින්නා ගෙනාවේ නැනේ. ඉතින් ගෙන්නගත්ත පස්සේ ඊට පස්සේ එතුමිය එතෙන්දී පුදුම විදිහේ ඥානවන්ත වැඩක් කළා. අච්චර වැඩිහිටි රජදරුව සිටිද්දී තමන්ගේ ස්වාමි රජදරුවාට වැන්දා, උග්ගසේන රජුරවන්ට වැන්දා. එතකොට බර්ණස් රජුරුව, එහා මොකද මේ වැඩිහිටියන් ඉදින්දී මේ අනිත් එක්කිනුට වඳින්නේ? ඒ මගේ ස්වාමියා, මගේ සියලු යසේසුරු දුන්නේ මෙතුමා, ඒ නිසා මං වැන්දා. එතකොට මර දේවතාවා සාදු සාදු කියලා ඇවිල්ලා එතුණු මල් මිටකින් පූජා කළා. ඊළඟට දැන් මේ අනිත් රජදරුවන්ට වඩා නායක මේ බ්‍රහ්මදත්ත රජුරුවන් එයාට වඳින්නේ එවාගේම දේවතාවට වැඳෙන්නේ නැහැ. දේවතාවට වැඳෙන්නේ නැත්‍යයි කියලා අහනකොට කිව්වා, තමුන්වහන්සේ රාජුනේ මේ දෙවියන්ගේ අනුභවයෙන් නෙමේ තමුන්වහන්සේගේ පිණින්. ඒ නිසා දෙවියන්ට මං වදින්න අවශ්‍ය නැහැ කිව්වා. එතකොටත් ඒ දේවතාවේලා මල්වෙටකින් ස්තුති කළා, සාදුකාර දුන්නා. ওই විදිහට ඉෂ්ඨ අවස්ථා හතරකදීම සාදුකාර දෙලා මෙතුමිය ඇඬුවා. ඇඬුවෙන් පස්සේ සිනහ වුණා. එතකොට මේ බ්‍රහ්මදත්ත රාජ්‍යරෝ ඇසුව මොකද ඇඬුවේ? දේවයන් වහන්සේ මං ඇඬුවේ ඉතාම වැදගත් කාරණයක් සිහි වෙලා. ඒ කියන්නේ පෙර ජාතියක මම සාමාන්‍ය ජනපදයක සිටුවරයෙක් වාගේ ඉන්න කෙනෙකුගේ ස්වාමි දියණියක් වෙලා හිටිය මගේ ගෙදරට බොහෝම හිතවත් ඥාති පිරිසක් ආපේලාවේ එයා කන රසමියුරු කෑම හදන්න අපේ දාසියට කිව්වා මස් හොයාගෙන එන්න කියලා මස් කඩේකින්. එදා මස් නැහැ. පස්සේ මොකද කළේ? අපේ ගෙදර ඇති කරන එළු දෙනක් හිටියා. ඉතින් මගේ යතිම මේ එළු දෙන මරලා එදා ඒ එළු මස් සමග මම දානේ දෙවවුවා. කියන්නේ ආහාර සංග්‍රහය කළා, භෝජන සංග්‍රහ කළා. ඒ අකුසලේ නිසා මම අවීචී මහා නරකයේ දුක් විඳා. අන්තිමේදී නැවත නැති එළු දෙනක් වෙමින්ම අර මැරුම් කෑව එළු දෙනගේම ලෝම ගණට මට බෙලි කැපුන් ලබන්න සිද්ධ වුණා. ඒක සිහි වෙනකොට මට සිනහ පහළ වුණා. අද මං ඒක නිදහස් වුණා. නමුත් ඇඬුනේ මහරජතුමනි, මම එක එළු දෙනෙක් මැරුවේ. එක එළු දෙනෙක් මල්ල එළු දෙනගේ ඇඟ ලෝම ගාට මට මැරුම් කන්නේ දුනා එළු දෙනගේ වශයෙන්ම. ඒ වගේම අවීචියේ දුක් විඳලා දැන් තමුන්වහන්සේ මේසා වටිනා රජවරු 100ක් බිසෝවරු 100ක් මේ අතෝ මල්ල මොනතරම් දුක් විපාකද තමුන්වහන්සේ පත් වෙනවාද කියලායි මගේ මේ කනගාටුව කිව්වා. එතකොට මාර දෙවතාව ඇවිල්ලා මල් මිටක් දෙලා සාදුකාර දෙලා ස්තුති කළා. බොහෝම හරියක ඉතාම වැදගත් පණිවිඩයක් කියලා. මෙයින් මේ රජතුමා බිහිතියට පත් වෙලා වහාම අර සීලුබ දෙනාට වැඩිහිටියන් වැඳලා තමන්ට වඩා ලාභාලයට ආචාර කළ සමාව ගත්තා. සමාරගණ යැත්තංග රාජධානියට පිටත් කර යවුවා. ඉතින් බුදුරජාන් වහන්සේලා එදා ඒ ධම්මදින්න තමයි අද මේ කෝසල මල්ලිකාව. එදා ඒ වෘක්ෂ දේවතාවානන් තමන් වහන්සේ ලෝතුරා බුදු සමන් වහන්සේ කියන එක පහදා දුන්නා. එදා ඒ කාලේ ඒ විශාල විපත්තියෙන් ගොඩගනු ලැබූ රජතුමා තමයි අද මේ කොසල මහරජතුමා කියලා පහදා දුන්නා. බලන්න පින්නුතුනි, එක එළු දෙනුක මරලා මිච්චර අකුසල විපාකයක් විඳින්න සිද්ධ වුණා නම් මේ තරම් විශාල සත්ව ඝාතන කරනවා. දැන් අද කාලේ මේ ගොවිතැන් කරන ගොවියෝ මොන තරම් කෘමීන් නසනවාද? එවාගේම තවත් ක්‍රම වලින් ප්‍රාණඝාත කරනවාද? අද ඉස්සරවාගෙන මේ මැෂින් වලින් සතුන් මරාගෙන මස් කරගන්නවා. ඉතින් මේ ඇත්තෝ මොන තරම් සංසාර දුකකටපත් වෙනවද? ඒවා අනාගතේර නෙමෙයි වර්තමාන වශයෙන් විපාක ලැබෙන මහා බල සම්පන්න එවාගේම මහා සාවද්‍ය අකුසල් බාටපත් වෙනවා කියන එක මෙයින් අපට පැහැදිලි වෙනවා. එනිසා කර්මීය හා විපාකයේ කියන එක බොහොම බරපතලයි. එනිසාද මේ වර්ෂයක් ආරම්භ වෙන කාල පරිච්ඡේදයේදී අපි අදිෂ්ඨාන කරගන්න එක වටිනවා. එදා ඒ බාරාණසී රජතුමා ඒසා විශාල ප්‍රාණඝාතයකින් අතිමිදුනා වගේ මෙතෙක් කල් අපාතයෙන් යන් යන් ස්වල්ප හෝ අකුසලයක් ප්‍රාණඝාත සීරසින් සිදු වුණා නම් මින් ඉදිරියට වැන්නක් නොවේවා කියන අදිෂ්ඨානයෙන් අපි දැඩි අදිෂ්ඨානීය යුතුව පිළිවෙතකට යදෙනවා නම් බොහොම වැදගත් වෙනවා මේ දුරුතු පොය දවසේදී. අනික් කාරණේ තමයි අපි සලකා බලමු, ප්‍රාණඝාතයේ කියන්නේ කෙසේ මෙසේ සුළු දෙයක් නෙමෙයි. පින්නතුන් අහල ඇති, අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දවසක ස්වාමින් වහන්සේලා කණ්ඩායම් තුනක් තුම්පලකෙන් ආවා. එයින් එක පිරිසක් ඇහැව ස්වාමීන් අපි එන අතරමඟ ගමක පිරිසුඟා වැඩියා. ඒ වෙලාවේ අපට දායකෝ අපි ඔය එක ශාලාවකට වැඩම්මලා තියාගෙන කොටසක් බණ ඇහුවා, කොටසක් දානි සූදානම් කළා. ඒ වෙලාවේ දානි උයන පිහින අයගෙන් කුස්සියේ පිදුරු කැරල්ලකට ගිනි අවිලිලා ඒ පිදුරු කැරල්ල අහසට නැගුණ අසුලඟින්. එතකොට අහසේ පියාසර කරන කපුටෙකුගේ බෙල්ලේ පැටලලා කපුටා අහසීදිම මැරී වැටුණා. ඉතින් අපට හිතුණා, අනේ මොනතරම් පුදුම කර්මයක් කළාද මේ කපුටා අහසේදීවත් මොහොත මේ කර්ම විපාකෙන් නිදහස් වෙන්න බැරි වුණා නේ ස්වාමීනි, මොන හේතුවක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔය කපුටුවා පෙර ජාතික ගොවියෙක්, බොහෝම ඈත කාලයක. ඒ ගොවියාගේ හිටියා බොහෝම කම්මැලි ගොනේ. ඒ කුඹුරට ගියාත් ඔහු වැතිරෙනවා කුඹුරේ. කරත්ත බැන්දත් ඔහු වැතිරෙනවා කරත්තේ. මේ පාරේ. ඒ වගේම තව ළමක් දැම්මත් ඔහු ගිහින් පතිත වෙනවා. ඉතින් කොච්චර ගහවත් නැගිටින්නේ නැහැ. බොහොම කම්මැලි. මේ විදිහට ඉතින් කලක් මේ ගුණාගෙන් වැඩ ගන්න බැලුවා. මේ මිනිස්යාට බැරි නිසා බොහොම තදින් හිතේ වේදනාවක් ඇති කරගෙන පිදුරු වලින් මේ සතාව වෙලලා පිදුරු ගිනි කියලා මැරෙව්වා. ඔය අකුසලයේ නිසා අවීචේ දුක් වින්දා. ආත්ම 100ක් වාරේ ওই විදිහටම ගින්නෙන් පිච්චලා මැරුණා. මේ 100 වෙනි වාරයයි කෙනෙකුන් වහන්සේ පහදා ධර්ම දේශනා කළා. ඔය වගේම තව අනිත් පිරිසක් හැම ස්වාමීන් අපි මේ මුහුදෙන් එගොඩ ඉඳලා එන්නේ. අපි මුහුදේ නැවෙන් එනකොට නැව මුහුදේ නැවතුණා. ඉතින් නොයෙක් විදිහට උත්සාහ ගත්තා මේ නැව පදවන්නට බැරි වුණා. පස්සේ කාලකන්ණි සලාකියද්ද 3 වාරයක්ම කාලකන්ණි සලාකේ වැටුනේ කපිතාන්ගේ බිරිඳට. ඒ බිරිඳ බොහොම තරුණ වාසයේ බොහොම ලස්සන බිරිඳක්. නමුත් කපිතාන් කිව්වා දැන් මේ එක්කෙනෙක් නිසා මේ විශාල පිරිසක් මුහුදුබත් කරන්න මං කැමති නෑ. නිසා මට පේන්නේ නැති හැටියට වැලිගෝනියක් බෙල්ල බැඳලා මුහුදට දාන්නයි කිව්වා. අනේ ස්වාමීනි, ඒ කාන්තාව අඬා අඬා ඉතින් මුහුද ගිලුණා. අපි හිතුවා මොන තරම් අකුසලයක විපාකයක්ද කියලා අහගම්මු කියලා. බුදුරජාන් වහන්සේ වදාළා, මහණෙනි, ඒකත් එහෙම සිද්ධියක්. එතුමිය පෙර ජාතියක ගොවියෙකුගේ බිරිඳක්. ඒ ගෙදර හදනවා බල්ලෙක්. මේ බල්ලා හැම වෙලාවෙම මේ බිරිඳ එක්ක මේ උපාසිකාව එක්ක හැම තැනටම යනවා. කුඹරට යන කොට යනවා, කඩේට යන කොට යනවා, ළිඳට යන කොට යනවා. ඉතින් දකින දකින සමහර මිනිස්සු විහිළු කරනවා, අන්නන්න බලු වැද්දි යනවා කියලා. එයින් මෙතුමිය හරි ලැජ්ජාට පත් වෙලා අන්තිමේදී මේ සතාව බේරන්න බැරුව 1000ක් කුඹරට ගිහින් එනකොට අර කැඳගෙන ඉච්ච කලේ වැලි පුරවලා මේ බල්ලගේ බෙල්ලේ එක කොනකුත් කලේ එක කොනකුත් ලණුවකින් බැඳලා වතුරකට දැම්මා. අන්තිමේ බල්ලා එකෙන් මැරී ගියා. ඒ අකුසලේ නිසා මෙතුමිය ඔය වගේම අවීචේ දුක් විඳලා ඇවිල්ලා ආත්භාව 100ක්ම මේ විදිහේ දියේ ගිලී මැරෙන්න සිද්ධ වුණා. බලන්න මහණෙනි, කර්මයන්ගේ හැටි මහ මොහොතේවත් බේරුමක් වෙන්නේ නැහැ. තාපිරිසක් එදා මහව ස්වාමීන් අපි මෙහෙම අසවල් පළාත ඉඳලා එන්නේ. අපි අතරමඟ විහාරස්ථානයක ලැබුම් ගත්තේ ගල්ලෙනක. අපි රාත්‍රියේ ගල්ලෙණී ඉන්නකොට විශාල ගලක් පෙරලා ඇවිල්ලා කිසි කෙනෙකුට ඒ ගල පෙරලා ගන්න බැරුව අපි 7000ක්ම ගල්ලෙණේ කොටු වෙලා හිටියා කෑමක් බීමක් නැතුව. අන්තිමේදී 7 වෙනි දවසේදී මේ ගල ඉබේම පෙරලා ගියා. ඉතින් අපට කෑමක් බීමක් නැතුව හිටිය නිසා ඒ විහාරස්ථානේ ස්වාමින් වහන්සේලා දායකවරුත් බොහෝම අපහසුවෙන් අපට කැඳ වතුර පෝලා අපේ පණ ටික අරගෙන ටික දාසිකෙන් අපි මේ ආවා. අනේ ස්වාමිනේ, මොන විපාකයක්ද අපට මේ ලැබුණේ? මහණි, ඔබ සෑම දෙනා 7 දෙනාම මීට පෙර ජාතියක ගවයන් බලන ගොපල්ලන්ව සිටින කාලේ ගවයන් බලමින් ඉන්න අතර එක්තරා හුඹහකට තලගොයේ ක්‍රින්ගුවා. මේ තලගොයා අල්ලා ගන්න මේගොල්ලෝ කෙරේ වටේට තියෙන සීලුවම හුඹස් හිදුරු වැහුවා. පිදුරු වලින් වැහුවා. ඉතින් එනකොට මේක විවෘත කරනවා කියලායි වහලා ගිය. නමුත් එනකොට අමතක වුණා. අයත් දවස් 7කින් තමයි ඒ පාර යන්න වෙන්නේ. 7 වෙනි දාසේ යනකොට මතක් වෙලා මේ හුඹහේ සිදුරු විවෘත කළ බැලුවාම කෑමක් බීමක් නැතුව බොහෝම දුබල වූ මේ තලගොයා එළියට ආවා. අන්තිමේදී එකින් සිද්ධ වුණේ මේ ඇත්තන් ගිහිතේ අනුකම්පාව ඇතිලා අතගාලා පිටත් කර ඇරියා. මේ අකුසලිය නිසා අවීචීර්ණංගේ නෑ. නමුත් ආත්ම භාව 14ක්ම මේ වගේ ගල්ලෙන් වලට කොටු වෙලා 7000 ඔබ 7 දෙනාට දුක් විඳින සිද්ධ වුණා. මේ වගේ පර්වත කුහරයකදීවා අකුසල කර්මෙන් මිදීමක් නැහැ කියන එක පහදා දෙමින් විශිෂ්ට ධර්ම දේශනාවක් වදාලා 3 පිරිසටම ඒ සීලු දෙනා වහන්සේ සීලු කෙලෙස් නසා ඒ බණපදයෙන් අරිහත්ත්වයටද පත් වුණා. පින්නතුනි, බලන්න ස්වල්ප වූ අකුසලයේ පවා විපාක දීමේදී අප්‍රමාණ විපාකවලට දුක් විපාකවලට පාත්‍ර වෙන හැටි. අපේ අර්ථ කථාල සඳහන් වෙනවා ප්‍රාණඝාත අකුසලයේ කිරීමේ ආදීනව, ප්‍රාණඝාත අකුසලෙන් මිදීමේ ආනිසංස මෙහෙමයි කියන එක. පානාතිපාත කියන මේ අකුසලයේ භාවිත බහුලීකృత කළ අය සසරදී අවීචයට යනවා, නරකාදියට යනවා, තිරිසං අපායට යනවා, ප්‍රේතාපායට යනවා. මනුලොවට යම් කුසලයකින් ආවා නම් අල්පායුෂ්ක වෙනවා. චුල්ලකාම විභංග සූත්‍රයේදී මේක හොඳින් දේශනා කරලා තියෙනවා. ප්‍රාණඝාත කරන අය ඒ අකුසලයෙන් නරකාදියට යනවා. යම් කාලයක යම් වෙන කුසලයකින් මනුලොවට ආවා නම් මව කුසේම නැති වෙනවා, උපදින මොහොතේම නැති වෙනවා, ඉපදී ටික දවසකින් නැති වෙනවා, අඩු වයසදී නැති වෙනවා, නොයෙක් අනුතුරු වලින් නැති වෙනවා, නොයෙක් රෝගාබාධ වලින් නැති වෙනවා. එනිසා පරමාසින්දියේ නෑ කියන්නේ කුණාසේ තෝරලා දුන්නා. මේ වාගේ ආදීනව රාශියක් තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම ආනිසංස වශයෙන් මෙහෙම සඳහන් වෙනවා. අංග පච්ඡංග සම්පන්නත ප්‍රාණඝාතයෙන් වැළකුණු අය හැමදාම හොඳට අංගපසංග ඇති උත්පත්ති ලැබෙනවා. අංග විකල වෙන්නේම නැහැ. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝට ආම අංග විකල වෙනවා. ආරෝහ පරිණාහ සම්පත්තිත ප්‍රාණඝාත නොකරපු අය හොඳට උස මහත ඇති බොහොම නිරෝගී කයක් ඇත්තෝ වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය ඒවාගේ නැතුව බොහොම අප්‍රසන්න නිකන් කුරුමිට්ටන් වැනි තත්ත්වයට පත් වෙනවා. එවාගෙම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ජව සම්පත්තිත බොහොම ශක්තිමත් ජවයක් ඇති අය බවට පත් වෙනවා. ප්‍රාණඝාත කරපු අය බොහොම දුර්වල පුජ්‍යලයන් වෙනවා. එවාගෙම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහොම සුපිහිටි සිරිපතුල් ඇති කෙනෙක් වාගේ අපේ බුදුරජාණන් වහන්සේගේ තියෙනවා නේද, සිරිපතුල සම්පූර්ණයෙන් බෙදාසක් මෙන්න සමතලා පොළොව පිහිටනවා කියලා. ඒ වාගේ පිහිටෙන සිරිපතුල් ඇත්තෝ වෙනවා. නමුත් ප්‍රාණඝාත කරන අයගේ පය ඒ වාගේ උත්කුටික වෙනවා. ඒ වාගේ ප්‍රාණඝාතින් වැළකුණු අය දික් විලිඹු, දික් ඇඟිලි, ඒ වාගේම ඍජු ශරීරය ඇත්තෝ වෙනවා. ප්‍රාණඝාත අකුසලේ කරගත් අය ඒ ලකුණු වලින් සම්පූර්ණයෙන් තොර වෙනවා. එවාගෙම චාරුතා, එවාගේ බොහෝම මනෝඥ ශරීරයක් තෝ වෙනවා ප්‍රාණඝාතින් වැළකුණු අය. ප්‍රාණඝාත කරන අය බොහොම අමනෝඥ ශරීරයක් තෝ වෙනවා. මුදුතා, එවාගෙම ප්‍රාණඝාතින් වළකින අය බොහෝම මුරුදු මොලොක්, එවාගෙම ප්‍රසන්න ශරීර සිව්මැලි ශරීරයක් තෝ වෙනවා. ප්‍රාණඝාත කරපු අය බොහොම ගොරෝසු ශරීරයක් තෝ බවට පත් වෙනවා. එවාගෙම සුචිතා, ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහොම පිරිසුදු ශරීරයත්වෝ වෙනවා. බොහොම පිරිසුදු ශරීරයත්වෝ වෙනවා. ප්‍රාණඝාත කරපු අය බොහොම අපිරිසුදු අය බවට පත් වෙනවා. දුගඳයි ඇත්තෝ වෙනවා. එවාගෙම සූරතා, ප්‍රාණඝාත නොකරපු අය බොහොම නිර්භීත අය වෙනවා. ඒ කියන්නේ ඕන රාජසභාවකමනු ත්‍රිජුව කතා කරන්න, එවාගෙම බොහොම දෙනාගේ ප්‍රේමනාප භාවයේ දිනාගන්න සුදුසු වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපෑ බොහොම දුර්වල දුරුමංකු අය බවට පත් වෙනවා. එවාගෙම මහබලතා, ප්‍රාණඝාතයෙන් වැළකුණු අය බොහොම ශක්තිමත් අය බවට පත් වෙනවා. බොහොම ශක්තිමත් අය බවට පත් වෙන අපේ දුටුගැමුණු රජතුමා වාගේ. ප්‍රාණඝාත කරපු අය හැම අතකින්ම කායික දුර්වලකම් වලින් පෙළීමට පත් වෙනවා. එවාගෙම විස්සට්ට වචනතා, ප්‍රාණඝාතයෙන් වැළකුණු අයගේ වචන බොහොම පැහැදිලිව නිකුත් වෙන වචන වෙනවා. ඒ කියන්නේ හොඳ කතිකත්වයක් ලැබෙනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝ උපන්නාම ඒ වාගේ වික්ත බාටපත් නොවන්නෝ බවට පත් වෙනවා. ලෝකපියතා, ඒ වාගේම ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ලෝවැසි ජනතාවට බොහෝම ප්‍රියමනාප වෙනවා. නිතර දකින්න, නිතර කතා කරන්න හැමදෙනාටම ප්‍රියභාවයක් ඇති වෙන, හැමදෙනාගේ මෛත්‍රිය ලබන්නේක් වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝ උපන්නාම කිසි කෙනෙකුට ප්‍රියමනාප නැති හැම දෙනාගෙන් කොන් වෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ වගේම අනීලතා, ප්‍රාණඝාතයෙන් වැළකුණු අය කෙලතුල්ලන් වැනි නුවණ මදි අය ලබත් බවට පත් වෙන්නේ නැහැ. නිතරම බොහොම බුද්ධිමත් අය, බොහොම ඥානවන්ත අය, වජ්‍රූපම ප්‍රඥා ඇති අය බවට පත් වෙනවා. නමුත් ප්‍රාණඝාත කුසලයේ කරපු අය හැමතැනම බොහොම දුර්වල අනුවණ පුද්ගලයන් බවට පත් වෙනවා. ඒ වගේම අච්ඡම්බිත, ප්‍රාණඝාතයෙන් වැළකුණු අය මනුෂ්‍ය ලෝකෙට ආම කවදාකවත් තැති ගන්න කෙනෙක් නෙමෙයි. මොන දෙයකටවත් තැති ගන්නේ නැහැ. බොහෝම ශක්තිමත් හිතක් ඇති අය බවට පත් වෙනවා. නමුත් ප්‍රාණඝාත කරපු අය මනුලෝ උපන්නා බොහෝම තැති ගන්න සුළු බියගුල්ලන් බවට පත් වෙනවා. ඒ වගේම දුප්පදංසිත, ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකුණු අය කිසිදාක කිසි කෙනෙකුගේ දෙයකට අභිභවනය කරන්න බැරි වෙනවා. බොහොම තේජවන්ත අය බවට පත් වෙනවා. ඒ වගේම ප්‍රාණඝාත කරපු අය මනුෂ්‍ය ලෝකෙට ආම හැම තැනකදී මේ තැනැත්තා හැම දෙනාටම යටත් වෙන කෙනෙක් බවට, ඒ වගේම බියගුළු කෙනෙක්, ඒ වගේම දුබල කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම පරූපක්කමේන අමරණතා, ප්‍රාණඝාතයෙන් වැළකුණු සීලවත් අය කිසිදාක අනුන්ගේ අතින් මරුන් කණ්ඩ වෙන්නේ නැහැ. අනුන්ගේ උපක්‍රමයන්ටත් වෙන්නේ නැහැ. ප්‍රාංගාත කරපු අය හැමදාම අනුන්ගේ උපක්‍රම වලට පවා යටපත් වෙලා බියෙන් මරණයට පත් වෙන්නේ සිද්ධ වෙනවා. එවාගේම සුරූපතා ප්‍රාණඝාතයෙන් වැළකුණ බොහෝම රූපවන්ත බවට පත් වෙනවා, ප්‍රසාදනීය රූප සම්පන්න ලබන්න වෙනවා. ප්‍රාණඝාතයේ කරපු අය සසරදී මනුස්ස ලෝකෙ උපනුපන් තැන බොහොම විරූපී බවට පත් වෙනවා. එවාගේම අප්පාබාධතා ප්‍රාණඝාතයෙන් වැළකෙන උපනුපන් තැන බොහොම නිරෝගී ජීවිත ලබනවා. ප්‍රාණඝාත කරපු බොහෝම රෝගාබාධ වලින් පෙලෙන්නන් බාට පත් වෙනවා. කාසස්වාස අපස්මාර ආදී බොහෝ භයානක රෝගයන්ට පවා පත් වෙනවා. එවාගේම අශෝකිතා ප්‍රාණඝාතයෙන් වැළකුණු අය ශෝක නොවන්නෝ වෙනවා. ඒ කියන්නේ ශෝක වෙන කාරණා ඔහුට ඇති වෙන්නේ නැහැ. ප්‍රාණඝාත කරන අයට හැමදාම අමුදරුවන්ගෙන් වෙන්වීම, එවාගේම පුත්‍ර ධාරාවන්ගෙන් වෙන්වීම, නෑදෑයන්ගෙන් වෙන්වීම ආදී නොයෙක් විෂණයන්ගෙන් විපත්තියෙන් ශෝක වෙන කෙනෙක් බවට පත් වෙනවා. එවාගේම පියේහි මනාපෙහි සද්දෙන් අවිප්පයෝගතා ප්‍රාණඝාත නොකරපු අය තමන්ගේ ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් වෙන් නොවන කෙනෙක් වෙනවා. ඒ කියන්නේ වෙන දුකකට පත්වන්නේ නැහැ. ප්‍රාණඝාත කරපු අය හැමදාම තමන්ගේ ප්‍රියමනාප සියල්ලෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. එවාගේම දීඝායුකතා ප්‍රාණඝාත නොකරපු අය බොහෝම දීර්ඝායස වින්දිනේ කරනවා. ප්‍රාණඝාත කරන අය අල්පායස වින්දින්නෝ බවට පත් වෙනවා. මේ ආදී හේතු කාරණා රාශිය ප්‍රාණඝාතෙන් වැළකීමේ ආනිසංස, ප්‍රාණඝාතයේ කෙදීමේ ආදීනව හැටේට මනුෂ්‍ය ලෝකයේදී පමණක් විඳින්න සිදු වෙනවා. නමුත් සතර අපාගාමී වුණා ප්‍රාණඝාත අකුසලයේ නිසා මොනතරම් විපත්තියෙන්ද පත් වෙන්න සිදු වෙනවද? එනිසා බෞද්ධයන් වශයෙන් පමණක් නෙමේ මිනිසයන් වශයෙන් බෞද්ධ අවබෝධ හැම දිනෙකු විසින්ම කළ යුතු වන්නේ තමාගේ ජීවිතයට තමා ප්‍රේමනාප බැවින් මේ තමාවන් මෙන්ම සීලු සත්වයන් සැපයට කැමති බව සලකාගෙන ඒ සීලුම සත්වයන් වෙත හැම විටම මෛත්‍රී සිත පවත්වමින් කරුණාව දක්වමින් තමන්ගේ හිත දියුණු කර ගැනීමයි. අත්ූපමාය සම්බේ සංසත්තාන සුඛකාමතං පස්සිත්වා කමතෝ මිත්තං සම්බසත්තේ සුභාවයේ. ඒ කියන්නේ තමා උපමා කොටගෙන තමා සැපයට කැමති බව සලකාගෙන ලෝවැසි සීලු සත්වයන්ද ඒ වගේම සැපයට කැමති බව සලකා උනට මෛත්‍රී පැතිරවිය යුතුයි කියලා පූර්වාචාර්යයන් වහන්සේලා අපට උගන්වලා තියෙනවා. එනිසා අපි හැම වෙලාවෙම අපේ චිත්තසංතානෙ මෛත්‍රියෙන් පුරවා ගන්නට ඕනේ, කරුණාවෙන් පුරවා ගන්නට ඕනේ. අපේ මඳුරේ කැඟේ විදින්න ආවා යම් හේතුවකින් විදින්න පටන් ගත්තනම් ඌ තලන්නේ නැතුව අපි මෛත්‍රී කරන්න පුරුදු වෙනවා නම් ජයගත්තා වෙනවා. මේ සතා සසරදී මගේ පියා, මගේ මව, මගේ සහෝදරයා, මගේ සහෝදරිය, මගේ දුව පුතා අනන්ත වාරවල මම සසරදී මඳුරෙක් වෙලා මේ වාගේ අනන්ත වාරවල අනුන්ට පීඩා කළා තියෙනවා. මේ සතා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ මේ මෛත්‍රී සාගත ලැබුණනේ මේ මඳුරුවාගේ සිතේ කුසල් සිත් 15 සුගතියක උපදීවා, කල්යාණ මිත්‍රයන් ලබාගෙන දාන ආදී කුසල් පාරමී පුරා සසර දුකින් මිදී අමා මහ නිවන් දකීවා කියා මෛත්‍රී කරන්න පුළුවන්. එතකොට මඳුරුවාගේ විශ්ව ශරීරගත වන්නේ නැහැ. ලේ දන් දීමේ උසස් කුසලයකොත් මුදුන්පත් වුණා. මේ විදිහට සලකා බැලුවම පින්නතුනි අපට හැම වෙලාවෙම හැම ඉරියව්වකදීම පුළුවනි මේ මෛත්‍රියයි කරුණාවයි දෙක අපේ චිත්ත සන්තානයේ පුරවා ගන්නට. ඒ තමාගේ චිත්ත සන්තානයේ මෛත්‍රී කරුණා දෙක දියුණු කරගත්තා නම් ඒ මෛත්‍රී කරුණා ගුණේ හේතු කොටගෙන පුරන්න බැරි සීලයක් නැහැ, කරන්න බැරි ප්‍රතිපත්තියක් නැහැ. හැම උසස් ගුණයක්ම පූර්ණේ කරගන්න මේ මෛත්‍රිය, මේ කරුණාව උපනිශ්‍රේ වෙනවා. මෙන්න මේක නිසා කර්මය හා විපාකයේ පිළිබඳව මනවින් නුවණින් තේරුම්ගෙන හැම විටම මේ අකුසල කර්මයන්ගෙන් වෙන් වී කුසල කර්මයන් යෙදීමට අපි අදිෂ්ඨාන තබා ගනිමු. මේ විදිහට අපි සලකා ගනිමු. සැප දුක් වේදනා විඳුවමින් සෙවණැල්ලක්සේ තමා සමඟම ගමන් කරන එකම දයනං කුසලා කුසල කර්මයයි. එබැවින් මාසිත තුළ හට ගන්නා වූ අකුසල චේතනාවන් දුරලමින් කුසල චේතනාවන්ම උපදවා ගැනීමට හැම විට අදිෂ්ඨාන කරමි. ඒ මාගේ උත්සාහය සියලු භවගාමී කර්මයන් සිඳලන රහත් මඟ නුවණ සඳහාය. ඒ පිණිස මම සදාවත් සීල සම්පන්න භාවනානුයෝගියෙක් වෙමි. මේ විදිහට අදිෂ්ඨාන තබාගෙන අද අපි මේ දුරුතු පසළොස්වක් පොහෝ දවසේදී අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානයත් එවාගෙම මෛත්‍රී පාරමී බලයත් හිතේ දරාගෙන ඒ සරුවඥන් වහන්සේ සරණ ගිය අප සෑම දෙනා විසින්ද ඒ කරුණා මෛත්‍රී ගුණ මුදුන් පමුණවා ගනිමින් මේ උතුම් වර්ෂයේ පුරාම පුණ්‍යවන්ත ජීවිත ගත කරගන්න අදිෂ්ඨාන කරමු. මේ දාස පුරාම සිදු කරගන්නා ලද සීල භාවනා ප්‍රතිපත්ති කුසලානිසංස ධර්මය හා ධර්මාශ්‍රවණේ කුසලානිසංස ධර්මයේ මුළු ලෝකවාසී සමස්ත සත්‍යාටම අත්පත් වේවා. ඒ සීලුම සත්වෝ මේ කුසල ධර්මයන්ගේ ශක්තියෙන් හා රත්නාත්‍රි ආශිර්වාදයෙන් සමකල්ලිම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයුෂයෙන් වැඩෙත්වා, වර්ණයෙන් වැඩෙත්වා, සැපයෙන් වැඩෙත්වා, කාය බලයෙන් වැඩෙත්වා, ඥාන බලයෙන් වැඩෙත්වා, ශ්‍රද්ධාවෙන් වැඩෙත්වා, සීලයෙන් වැඩෙත්වා, ශ්‍රුතියෙන් වැඩෙත්වා, ත්‍යාගයෙන් වැඩෙත්වා, ඥානයෙන් වැඩෙත්වා, සීලුම සත්‍යෝ දුකටපත් වූ සත්වෝ දුකෙන් මිදෙත්වා, භයටපත් වූ සත්වෝ භයෙන් මිදෙත්වා, ශෝකයටපත් වූ සත්වෝ ශෝකයෙන් මිදෙත්වා, අබෞද්ධ බෞද්ධ වෙත්වා, මිසිදිටුව සමුදිටු වෙත්වා, නොමඟ යන්නෝ සුමඟ හැරෙත්වා, අධර්මිෂ්ඨව ධර්මිෂ්ඨ වෙත්වා, රෝගාතුරයෝ නිරෝගී වෙත්වා, ප්‍රමාද වූ අප්‍රමාද වෙත්වා, සීලු සත්වෝ දෙලොව ජයගෙන බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ සදාකාලිකව නිවීසනසේ පැමිණවදාළ අජරාමර සාන්ත අමාමහ නිවන් සුවයෙන් සූපත් වෙත්වා කියාපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලේක පිහිටා ධර්ම ශ්‍රවණ මේ කුසලානිසංස බලෙන් සෑම දිනාට දෙලෝ ජයගෙන පතන බෝධියකින් සාන්ත අමාමහ නිවන් සුවත් වේවා.
අද දුරුතු පොහොදා ධර්මානුශාසනා පැවැත්වු දේශකයාණන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති මහා කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.